ගරු මද්‍රවිතානගේ මන්තිතුමා ඔබතුමාට විනාඩි 19ක කාලයක් ලැබෙනවා.
ගරු මුලාසන ඒදින සභාපතිතුමනි, මට කලින් කතා කරපු අනුර කුමාර දිසානායක මහත්තයා ඉතා වැදගත් කාරණා කීපයක් මේ සභාවේ මතු කරා. ඒ වගේම ඇත්ත වශයෙන්ම මේ විවාදය මීට කලින් ආරම්භ කරන්න තිබිච්ච විවාදයක්. මොකද අදාළ උපදේශක කාර්ය සභාවලදී සහ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී විශාල වශයෙන් මම පෞද්ගලික මැදිහත් වෙච්ච කාරණාවක් මේ කාරණාව. අපි දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කර අදාළ ආයතනවලින්. නමුත් ඉතාමත්ම දුර්වල ප්‍රතිචාරය ආයතනවල නිලධාරීන්ගෙන් ලැබුණේ. මම එකක් කියන්න ඕන, මේ විවාදයේදී රජයක් විදිහට රජය උපදෙස් ගන්නේ රජයේ නීතිඥ දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ. එහෙම නැතුව මේ ගොඩ පෙරක දෝරුවන්ගෙන් අපිට උපදෙස් ගන්න බෑ. එතකොට මේ නීතිපති දෙපාර්තමේන්තුව දෙන උපදෙස් අනුව මේ වෙලාවේ රජයේ ක්‍රියාකරන එක ගැන සහ යම් යම් කාරණා සමහර වෙලාවට නඩුවට අගතිදායක කාරණා ඉදිරිපත් වෙනවා. ඒක නත් අපි විශේෂයෙන් මේ විවාදයේදී සැලකිලිමත් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම කවුරු හරි දේශපාලඥයෙක් වරදි කළා තියෙනවා නම් අපි අනිවාර්යෙන් පාර්ලිමේන්තු වර ප්‍රසාද කියලා එකක් නැහැ. අනිවාර්යෙන් අපි නම් එලිදරව් කරන්න ඕන. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා අපිට අදාළ නැහැ. ඒ වගේම නිලධාරියෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි මේ සිද්ධීන් සම්බන්ධයෙන් වැරදි කළා තියෙනවා නම් අපි ඒ අයගේ නම් එලිදරව් කිරීම විතරක් නෙමෙයි ඒ අයට විරුද්ධ ගන්න තියෙන නීති ක්‍රියාමාර්ග ගන්නත් ඕන. මොකද දිගින් දිගටම මේ අනතුර පිළිබඳ නිලධාරීන් සහ දේශපාලඥයින් මෙතෙක් කාලයක් ගොඩක් එක එක සෙල්ලම් කරලා තියෙනවා. මොකද හේතුව මේ පසුගිය අවුරුදු 15 තුලම මේ සමුද්‍රයට වෙච්ච අනතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි සතුටු වෙනවා අඩුම ගන්න මේ එක්ස්ප්‍රෙස් බර් නෞකාවෙන් හරි මේ සමුද්‍රය ගැන මේ ඉන්දු පැසිෆික් කලාපය ගැන ඉතාමත්ම බලවත් වෙළඳ නාවික කලාපයක්, ඒ වගේම බලවත් සංවේදී සමුද්‍රීය කලාපයක් මේ කලාපයට මෙහෙම හරි දවස් දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ගැන මම විශේෂම කතානායකතුමාටත් ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලුම පක්ෂ නායකින්ට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලා ප්‍රමාදයි, වෙලා තියෙන අනතුරු විශාලයි. නමුත් කනගාටුව මේක තවත් නිකන් දේශපාලන චිත්‍රපටයක් සම්දර්ශනයක් නොකර අපි මේ පාර්ලිමේන්තු විවාද තුලින් ගන්න ඕන ක්‍රියාමාර්ග සහ නීති රීති පිළිබඳ වහාම කඩිනමින් කරන්න ඕන. මොකද හෙට මීට වඩා දැවැන්ත අනතුරක් වුණොත් මේ වගේ විවාද තියෙන්නද අපිට වෙන්නේ? මේ වගේ තර්ක විතර්ක කරන්නද වෙන්නේ? හැබැයි අපි තවමත් පාර්ලිමේන්තු විදියට ලැජ්ජ වෙන්න ඕන. කිසිම ක්‍රියාමාර්ගයක් ප්‍රතිපත්තියක් හදලා නැහැ. එක එක්කෙනාට ඇඟිලි දික් කරගන්නවා විතරයි මම දැක්කේ. මොකද ඊයේත් අපි දැක්කා, අද දවසෙත් දැක්කා. අපිට එහෙම සාධනීය මැදිහත් වීමක්, ඒ වගේම උපදේශක කාරක සභා හරහා මේ තියෙන නීති ක්‍රියාත්මක කරලා එක එක ආයතන රණ්ඩු වෙනවා, එක එක ආයතන එක එක්කෙනාට ඇඟිලි දික් කරගන්නවා. හැබැයි තවමත් අපි යාන්ත්‍රණයක් හදලා නැහැ. අපි පම්පෝරි ගහනවා, අපි මේ ලොකු වරායවල් හදනවා, මේ වෙළඳ නාවික බලයක් අපිට තියෙන එකක් ලබන අවුරුද්දේ වෙනකොට අපි ජාත්‍යන්තර රේට් ඉන්නවා, මේ අහවල් තැන ඉන්නේ කියලා කිව්වට අපි තවම හෙට සිද්ධ වුණොත් අනාගතයේ අනතුරක් සිද්ධ වුණොත් ඒකට මොකද කරන්න කියන එක ගැන තවමත් පාර්ලිමේන්තුවේ පැහැදිලි ප්‍රතිපත්ති ක්‍රමවේදයක් අපි කතා කරලා නැහැ. ඒ වගේම මුලාසනාවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ වෙලාවේ මේ අපේ මුහුදු කලාපයේ දල වශයෙන් ප්ලාස්ටික් ටොන් මෙට්‍රික් ටොන් 50,000ක් පමණ තියෙනවා කියලා අපි පසුගිය කාරක සභාවකදී ගෝප් කමිටුවේදී යම් කාරණාවලදී දැනගන්න ලැබුණා. ඒ වගේම මහලකොට අපි පම්පෝරි ගැහුවට තවමත් අනාගතයේදී මේ වගේ නාස්තිකාර ඩිබේ වෙලාව නාස්තිකන ඩිබේටරෙන්න ප්‍රතිපත්තිය ක්‍රමයක් හදලා නැහැ. ඒක ගැන මම නැවත වතාවක් මේ මතක් කරනවා. ඒ වගේම මේ මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ඉන්ටර්නැෂනල් ටැංක ඕනර්ස් පොලියුෂන් ෆෙඩරේෂන් කියන ආයතනය, ඒ කියන්නේ ජාත්‍යන්තර ටැංකි නැව් හිමියන්ගේ පරිසර දූෂණ සම්මේලනය මීපායක ආයතනයත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් හදනවා කියලා ලිපිගනු දෙනු කරලා තියෙන. හැබැයි රජයේ විගණන දෙපාර්තමේන්තුවට අද වෙනකන් මේ සම්බන්ධයෙන් නිසි තොරතුරු ලැබ ලැබිලා නැහැ. ඒ වගේම ලංකා ඉතිහාසයේ පමණක් නෙමෙයි ලෝක ඉතිහාසෙත් ඉතිහාසයේ සමුද්‍රයකට වෙච්ච අපි මෑත කාලේ දැනගත්තේ දරුණුම හානිය තමයි මේ වෙලා තියෙන්නේ. නමුත් මේ සිද්ධිය නව ආරම්භ කළේ සිංගප්පූරු දජේ යටතේ. ඒ වගේම සෞදි ජබල් වරායෙන් 2021 පස්වෙනි මාසේ 9 දාවේ නව පස්වෙනි මාසේ 11 වෙනිදා කටාර් හමාඩ් වරායට ආවා. රසායන ද්‍රව්‍ය කාන්දු වෙනවා කියලා නිරීක්ෂණය කළා. වරායේ හබ මාස්ටර් නැවට එන්න දුන්නේ නැහැ වරායට අලුත් වැඩියා කරන්න. අලුත් වැඩියාට අවසර දුන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ හසිරා වරායට ආවා මැයි මාසේ 15 වෙනිදා. එදත් හබ මාස්ටර් වරාය ඉඩ දුන්නේ නැහැ මේක අලුත් වැඩියා කරන්න. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ, මෙච්චර දැන අපේ හබ මාස්ටර් අපේ වරායට මූදු කලාපයට ඇතුල් වෙන්න ඉඩ දීලා මෙයට අනුමැති දුන්නේ ඇයි? ඒ ප්‍රශ්නේ ඇහුවද ඒ අපේ හබ මාස්ටර්ව ගෙනල්ලා කොහරි ප්‍රශ්න කරාද?
අපේ මන්තුමාලා තමගේ ආසන වලට යන්න.
අපේ රාජ්‍ය නිලධාරීන් මේකට සම්බන්ධ නිලධාරීන් ප්‍රශ්න කළා. යම්කිසි ඔය කමිටු බර ගන්නක් දාලා තිනෝ නීතිමය ක්‍රියාමාර්ග යම් යම් දැම අරන් තිනෝ. අපි දැක්කේ නැහැ තාම එහෙම මැදිහත් වීමක්. ඒ වගේම තමයි මූලසනාරුවට මන්ත්‍රීතුමනි මේ වරායවල් දෙකකින් ප්‍රතික්ෂේප කර නැව අපේ මුහුදු සීමාවට ආවට පස්සේ ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳ අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ඒක තමයි මම කිව්වේ. අනාගතයේදී මෙහෙම අනතුරක් වුණොත් අපි ගන්න ක්‍රියාමාර්ග පැහැදිලි නෑ. මොකද අතීතයේ ඒකට වෙච්ච මැදිහත් වීම ඉතාමත්ම දුර්වල යාන්ත්‍රණයක් තිබුණේ. මොකද මේ නැවේ තිබුණා කන්ටේනර් 1486ක්. ඒ වගේම බංක ඔයිල් මෙට්‍රික් ටොන් 322ක් තිබුණා. ඒ වගේම නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25ක් තිබුණා. කෝස්ටික් සෝඩා තිබුණා. සෝඩියම් මෙතනෝ ෆොයිල්, ඒ වගේම කන්ටේනර් 181ක ප්ලාස්ටික් හදන අමුද්‍රව්‍ය. ඒ වගේම මේ නැවේ මෙහෙම අනතුරක් වෙනවා කියලා මැයි මාසේ 20 වෙනිදා දැනුම් දුන්නා. හැබැයි ඒ කිසිම අවස්ථාවකදී අපිට ඉතාමත් ඉහළ වෘත්තීය මට්ටමේ වැඩපිළිවෙලක්, එහෙම නැත්නම් මේ වගේ සිද්ධියක් වුණාන් පස්සේ අපේ රජය ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා වැඩපිළිවෙලක් නොතිබීම ගැන ඉතාමත්ම පැහැදිලි නාවික හමුදාව, ඒ වගේ මීපා ආයතනය, වරා අධිකාරිය, විවිධ ආයතන එකතු වෙලා සාකච්ඡා කර කර මේකට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා කතා කරා මිසක් අපිට ඒ වගේ විශේෂඥ දැනුමක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ වගේ ප්‍රොටෝකෝල් එකක් අපි හදලා තිබුණේ නැහැ. ඒ වගේම ඒ වගේ අවස්ථාවකදී කොහොමද රාජ්‍ය ආයතනවල මැදිහත් වීම කරන්න කියලා අපිට එහෙම දැනුමක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අද අපිට පේනවා ඒ එදා වගේම අදත් මේ වගේ සිද්ධියක් වුණාම නඩුවක් කරන්න කොහොමද කියලා දැනුමකුත් නැහැ. එක 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 එකට ඇඟිලි දික් කරනවා. හැබැයි අපිට ඉතා පෑදෙලි අපේ රටේ තවමත් ඒමත් ඒ වගේ තැනකට ඒ වගේ සිද්ධියකට උපදෙස් දෙන්න තරම් ඉහළ වෘත්තීය මට්ටමේ තත්වයක් නැහැ කියන එක මොකද හේතුව? ඒක නිසා තමයි නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් දීලා තියෙන්නේ විදේශ රටවල නීතිඥයන්ගේ විශේෂඥ දැනුම ලබා ගන්න කියලා. මොකද අපි නිකන් ගොඩ පෙරක දෝරු ටෝක් දීලා වැඩක් නැහැ මෙතන. මොකද මේ වගේ සිද්ධියකදී
ගරු දයාසිරි මෙතුමා
කරනව නෙමෙයි. මම දැනගන්න කැමතියි අපේ මෙතන ඒජන්සි ඩිපාර්ට්මන්ට් එකේ අය ඉන්නවා ඇති, නීතිපතිතුමා ඇතුළු කවුරු හරි. අපිට දැනගන්න පුළුවන්ද දැනට මේ මම මේ රට වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්නේ, මේ එංගලන්තයේ දැනට මේ සිංගප්පූර් කම්පැනි එක විසින් පවර්ලා තියෙන තමන්ගේ ප්‍රමාණය පිළිබඳව, ඒ කියන්නේ රක්ෂණ ප්‍රමාණය මිලියන 19.5 කියන එක ගරු මන්ත්‍රීතුමා ඒකට දැන් නඩුවක් පවර්ලා තියෙනවා. ඒ නඩුවේ තාම තීන්දුව දීලා නැහැ. ලංකාවේ අධිකරණ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා ලංකාවේ නීතිපතිතුමාට බැරිද මේකට මැදිහත් වෙන්න? මොකද දැන් මොකද නැත්තම් වෙන්නේ ගරු මන්ත්‍රීතුමා, මේකේ නියෝගය ආවෙන් පස්සේ පවුම් මිලියන 19.5ට අර ගෙවන්න බෑයි කියලා අපි අර සිංගප්පූරුවේ තියෙන නඩුවේදී අපි හිර වෙනවා. දැන් ඊට පස්සේ කඩන එක නෙමෙයි මම මේ කියන්නේ. ඊට කලින් මේක හිර වෙනවා. ඒ නිසා මීට පෙර මේ නඩු තීන්දුව දෙන්න පෙරාතුව බැරිද නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙලා එංගලන්තේ මේ නඩුවට මැදිහත් වෙන්න? මැදිහත් වෙලා අපේ අයිතිවාසිකම් පිළිබඳව කලින් අපේ අදහස් ටික කියන්න. මොකද හේතුව නැත්තම් මේ තීන්දුව මන්ත්‍රීතුමා දුන්නයින් පස්සේ පවුම් මිලියන 19.5 යි කියලා දෙන්න පුළුවන් මම මේ අපේ අමතුමා ඉන්නේ නම් අමතුමාට අහනවා අමතුමා මේකට පොඩි උත්තරයක් දෙන්න බෑයිද දැන් මට විනාඩිය දෙන්න එක ඔබතුමා වෙලා අමතුමා මන්තුමා වැඩක් ඉන්න මේක වැදගත් කතාවක් කියලා මම මේ කියන්නේ දැන් ඔබතුමාලා දැන් අපේ අනුරසානාගේ පැත්තවත් බොහොම පැහැදිලිව මේ කාරණේ කිව්වා එතකොට ඒකේ තියෙන්නේ දැනට එංගලන්තේ නඩුවක් යනවා අර සිංගප්පූර් කම්පැනි එක අපි ගෙවන්නේ ගෙවිය යුතු රක්ෂණ මුදල ස්ටර්ලින් පවුන්ඩ් 19.5යි කියලා. හරිද? දැන් ඒ නඩුව දැන් අවුරුද්දක් විතර තිස්සේ යනවා තාම තීන්දුවක් දීලා නැහැ. හැබැයි ඒ තීන්දුව යනකලුත් මේ නඩුව විභාගන කරු ලංකාවේ නීතිපද දෙපාර්තමේන්තුව හෝ ලංකාවේ අධිකරණ ඇමතුමා හෝ මේකට මැදිහත් වෙලා කවුරු හරි නීතිඥයන් ඉදිරිපත් කළා මේක එක්ස්පාර්ට් යනකල් අපි ඊට දීලා බලාගෙන ඉන්නවා දැන් මේක. මම අහන්නේ ඔබතුමාගෙන් ඔබතුමා මේ මීපැක්ක අයිති අපේ ඇමතුමා විදියට මෙතන ඉන්න නීතිපද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගුත් මම අහනවා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට අපිට උත්තරයක් දෙන්න. ඇයි අපිට බැරි දැන් අපිට දැම්මත් මේ නඩුවේ තීන්දුව දෙන්න පෙරාතුව හෝ මේ නඩුවට මැදිහත් වෙලා එංගලන්තේ මේ තියෙන ස්ටර්ලින් පවුන්ඩ් 19.5 මිලියන ප්‍රමාණය මෙහෙම සීමාවක් දාන්න එපා ඒකට විරුද්ධයි කියන කාරණයට අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න බැරි ඇයි අන්න ඒ කාරණේ කරුණාකරලා අපිට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න
ඒකට උත්තර දෙනවද
ගරු සභාපතිතුමනි මම හිතන්නේ මගේ කතාවේ මම මතු කරපු කාරණාව ඕක තමයි දැන් මම ඕක මතු කරපුවාමනේ මට කිව්වේ ඕක සංගීතී කාරණාවක් මේක මේ සිංගප්පූරුවෙන් මේක සිංගප්පූරුවෙන් අඩුවට බලපාන්නේ මෙතර කතා කරන හින්දා නෙමෙයි මේකේ කියන කාරණාව පැහැදිලිවම කියන්නේ මමත් ওই කාරණාව කියනවා ඒක දැන් මම දැන් නීතිපතිතුමා ගරු දාස්ත්‍රි ජයසේකරතුමා මම දැන් නීතිපතිතුමාත් එක්කලා සාකච්ඡා කළා මමත් කියන කාරණාව තමයි සිංගප්පූරුවේ නඩුව ගිහිලා දින්නත් වැඩක් නැහැ අන්තිමට දැන් මේගොල්ලෝ බ්‍රිතාන්‍යයේදී මේ නඩුව දාන්න හේතුව තමයි මේගොල්ලෝ නැව තක්සේරු කරලා තිනවා පවුම් මිලියන 19.5කට ඒ තක්සේරුවට තමයි මේගොල්ලෝ කියන්නේ මේ තක්සේරුවෙන් පිට ගෙවන්නේ නැහැ කියලා තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ දැනට නීතිපතිතුමාගේ කරපු දැනුවත් කිරීමත් අනුව මම සභාවට කියන්නම් දැනට මේගොල්ලෝ ඒ සම්බන්ධයෙන් නීතිඥවරයෙක්ව ඒ සම්බන්ධයෙන් බැරිස්තරවරයෙක්ව පත් කරගෙන ඒ නඩුවට කවුන්ටර් කරන්න ඒක තමයි වෙන්න ඕන දේ ඉතින් ඒක දැනට පටන් අරගෙන තියෙනවා කියන කාරණාව තමයි මේ වෙලාවේදී කියන්න ඕන
අවදාසර්මන්තුමා
මේ නඩුවක් ගිහිල්ලා දැන් මේක එන්නේ 1979 එංගලන්තය සහ සිංගප්පූරුව අතර ඇතිවන ගිවිසුමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නඩුව ගිහිල්ලා දාන්නේ සිංගප්පූරු මේ කම්පැනිේ. හැබැයි සිංගප්පූරු කම්පැනිේ මේක දාලා මෙතෙන්ට සිංගප්පූරුවේ මේක තහනම් තත්ත්වයකට මේ යම් ප්‍රමාණයකට සීමා කරන්න තරමට ගේන්නේ ඇත්ත වශයෙන් සිංගප්පූරුවේ කම්පැනි එක දන්නවා මේගොල්ලෝ සිංගප්පූරුවට ඇවිල්ලා තමයි මේ නඩුව දාන්නේ කියලා. ඒකනේ ඇත්ත කතාව. ඒක ලංකාවේ දානවා කියලා දන්නවනේ ඔය කතාව කරන්නේ නැණි කිල්ල. ඒ කියන්නේ කිසියම් වෙලාවක් මම මේ නිදිපතිපත්තු විතර කතා කරනව නෙමෙයි. මම කියන්නේ මෙවැනි තත්ත්වයක් යම් කිසි විදියකට මේක ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සිංගප්පූරු කම්පැනි එක දන්නවා කව කොයි හරි දවසක දාන්නේ සිංගප්පූරුවේ තමයි ලංකාවේ දාන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි දැන් සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා
ගරු ජයසිරි මහත්මයා ඔබතුමා මතු කරන කාරණාවට මම හිතන්නේ නීතිපතිතුමා මෙතන ඉන්න නිසා නීතිපතිතුමාත් මෙතන ඉන්න නිසා මම හිතන්නේ ඒ නඩුවට බලපාන කාරණාවක් එතුමාගෙන් අහලා ඊළඟට කතා කරන කෙනෙකුට අපි එතුමා අපි පිළිතුරක් දෙන්නම්.
හොඳයි ස්තුතියි. ගරු මද්රු විතානගේ
මෙතුමා. ඇත්තරම මේ ඒ කාරණාව සම්බන්ධයෙන් අපිට මේ කැබිනට් පේපර් එකක පිටපතක් ලබා දීලා තිබුණා. ඒකේ තියෙන්නේ 1996 දී ජාත්‍යන්තර නැව් හිමියන්ගේ සංගමයේදී සම්මුතියකට ඇවිල්ලා මේ වගේ සමුද්‍රීය අනතුරක් වුණොත් ඒ නැවකට ගිවිය යුතු උපරිම මුදල ටෝටල් ලොස් එක විදියට ඩොලර් මිලියන 19.8ක් කියන සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතිය තමයි සිංගප්පූරුව අස්සම් කරලා තියෙන ගැටලුව තමයි තියෙන්නේ. ඒ නිසා තමයි රජය ඒ සම්බන්ධයෙන් කින්ස් කවුන්සල් කෙනෙක්ව අපොයින්ට් කරලා ඒ සම්බන්ධයෙන් නඩුවට මැදිහත් වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒක ඉතා පැහැදිලිව මං හිතන්නේ අවස්ථා කීපයකදීම දැනුම් දීලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ නැවත නැවත ඒක මතු කරන එක මම හිතන්නේ සභාවේ වේලාවනාස්ති කිරීමක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම සභාපතිතුමනි මේ මීපායතනය පරිසර හානි තක්සේරය කිරීමේ යාන්ත්‍රණය මේ සිද්ධිය වෙනකම්ම වෙලා නෑ තිබිලා නෑ. මොකද විශේෂම හිටපු සභාපතිතුමිය තමයි එහෙම යාන්ත්‍රණයක් හදලා ඒ මීපායතනයට මේ වගේ සමුද්‍රීය පරිසර හානියක් වුණොත් එහෙම
වාසුදේව නානායකරමතුමා
ලබාගත යුතු නැව් හිමියන්ගේ සංගමය ඒ වගේ සම්මුතියක් හදලා තියෙන්නේ නැව් පිළිබඳව, නැව් වලට වෙන හානිය පිළිබඳව. නමුත් අවට සමුද්‍රීය පරිසරයට වෙන හානිය පිළිබඳව මේක බලපාන්නේ නැහැ කියන එක අපි ගිහින් කියන්න ඕනේ එතෙන්ට. ඒකයි මම මේ කල්පනා කර කියන්නේ.
රදී මොකද ඒ නැව් හිමියෝ නැව් පිළිබඳ ඒ සීමාව මිසක් සමුද්‍රයට හෝ ඒ අනිකුත් පරිසර කරුණු සම්බන්ධ නෙමෙයි. ඒක නිසා තමයි අපි මැදිහත් වෙලා ඒ එකඟතාවය ඒ සම්මුතිය මේ සිද්ධියට අදාළ කරගන්න එපා සහ ඒක අදාළ නැහැ කියන එක තමයි අපේ අදහස සහ අපේ මේ උත්තරේ වෙලා තියෙන එක. මම හිතන්නේ මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඉතාමත්ම ඉහළ වෘත්තීය මට්ටමින් කරගෙන යන බව අපිට දැනුම් දීලා තියෙනවා. ඒකයි මම මේ සභාවේ කිව්වේ. බොහොම ස්තුතියි. ඒ වගේම ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, දැන් අපේ මුහුදු කලාපයට මේ වගේ සිද්ධීන් වුණ පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. මොකද හේතුව අපේ මුහුදු කලාපය තුළ මීට කලින් මේ වගේ අනතුරු කීපයක් වෙලා තියෙනවා. හැබැයි ඒ අනතුරු වුණාට පස්සේ අපි මේව නොසලකා හැරීම සහ ඒ වෙලාව හිටපු දූෂිත නිලධාරීන් සහ දේශපාලකයන් සහ නැව් සමාගම් නැව් ඒජන්තුන්ගේ එක්ක තියෙන යම් යම් එකඟතා හා අවබෝධයන් මත මේ සිද්ධීන් කරලියට ඇවිල්ලා නැහැ. ඒ විදිහට විශේෂයෙන්ම 2012 ඉලුණු තර්මෝ ෆයිල් කියන නැව 2014 අගෝස්තු 22 වෙනිදා කෝප් කමිටුවේ නියෝගයක් දීලා තිනවා. ඒක නිසි වෙලාවට නීතිපතිතුමාගෙන් උපදෙස් අරගෙන නැහැ කියලා. එතකොට ඒක රජයේ විගණන වාර්තාවල ඉතාමත් පැහැදිලිව තිනවා. එතකොට නීතිපතිතුමා ළඟට යවල නැතුව හිතාමතා ප්‍රමාද කළ තිනේ තොරතුරු. ඒ වගේම 2013 වර්ෂයේදී MT චාහට් කියලා නව ඒ පනතේ 26 වන්දියර්ථේ අවම මුදල විදියට රුපියල් මිලියන 4ක වන්දියක් ගෙවන්න කියලා තිනවා. හැබැයි අදාළ ආයතන ටික එකතු වෙලා අවම හානිය රුපියල් 40,000කට යට මේ 40,000ක් තක්සේරු කරලා ඒ වැඩේ යට ගහලා තිනවා. ඒ වගේම දැන් 2020 සැප්තැම්බර් 3 වෙනිදා නිව් ඩයමන්ඩ් නැව ගිනිගෙන අනතුරට ලක් වුණා. බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000 නැවේ තිබුණා. ඒ පනතේ 34 වගන්තියටදී වන්දි අය කරගෙන නැහැ. සිවිල් වගකීම යටතේ මිලියන 3,480,000ක් වන්දිල්ලුවා. මේකට නීතිපති උපදෙස් හරියට අරගෙන නැහැ. මොකද ඒකට නීතිපතිතුමාගේ වාර්තාවල සහ රජයේ විගණන වාර්තාවල තියෙනවා පැහැදිලිවම නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන නැහැ. ඒ වගේම රක්ෂණ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා කියලා මිලියන 480,000ක් අරගෙන තියෙනවා. ඒ වගේ මහා අධිකරණයේ අපරාධ නීති යටතේ 26 වගන්තියටදී මිලියන 10,000ක් සහ පනතේ 26 වගන්තියටදී මිලියන 2ක දඩයක් නියම කරලා තියෙනවා. එතකොට නීතිපතිතුමා දැනුම් දීලා තිනවා සිවිල් වගකීම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුව ඩොලර් මිලියන 128ක් වහාම රජයට ගෙවන ලෙස ඒ අය කරගන්නේ නැතුව නැව ගෙනියන්න එපා කියලා. මෙන්න මෙතන තමයි වැදගත් කාරණාව. එතකොට මේක කතා කරනකොට නැව ඇදගෙන ගිහිල්ලා තිබුණා. ඒ නැව ඇදගෙන යනකොට නැව ඇදගෙන යන උපදෙස් දුන්න දේශපාලකයෝ ඉන්නවද? නැව ඇදගෙන යන්න හිටපු නිලධාරීන් ඉන්නවද? ඒක තමයි නීති මේවිල්ලා ගරු මන්ත්‍රීතුමනි මේවිල්ලා සැප්තැම්බර් 20 වෙනිදා 2020 සැප්තැම්බර් 20 වෙනිදා ගිනිගත නිව් ඩයමන්ඩ් නැව ගැන මේ කියන්නේ. මම මේ කියන්න හදන්නේ මේ එක්ස්ප්‍රස් ප්‍රල් නැවට කලින් සිද්ධි ගානක් වුණා. හැබැයි ඒ එකකදිවත් අපි ඒ පැවති රජයන් මේ රජය පමණක් නෙමෙයි පැවති රජයන් ඒ වගකීතු පුද්ගලයන් දේශපාලකයන් නිලධාරීන් කිසිම වෙලාවක තමන් නිසි පරිදි මැදිහත් නොවීම තුළ අපි තවදුරටත් මේ එක්ස්ප්‍රස් ප්‍රල් ගැන තවත් එක් ඩිබේට් එකක් විතරයි මේක. මොකද අපි මේවා කතා කරලා පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති කරලා වැඩක් නැහැ. අපි දිගින් දිගටම උපදේශක කාර්ය සභාවල කතා කරලා තියෙනවා. අපි ලිඛිත 2021 අයවැය තොරතුරු සහ අයවැය යෝජනා යටතේ මම ලිඛිතව ලබා දීලා තියෙනවා මේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න විශාල මේ මුදලක් ගන්න පුළුවන් කාරණාවක් කියලා. මොකද අර අරුන්දික ඇමතුමා කිව්ව ආකාරයට අපේ ගුවන් කලාපෙන් ගුවන් යාන ඇතුල් වෙනකොට අපි මුදල් අය කරගන්නවා වගේම රටේ සමුද්‍ර කලාපේ හරහා යන නැව් මාර්ග වලින් සමුද්‍රයට වෙන හානි සම්බන්ධයෙන් යම් කිසි මුදලක් අය කර ගැනීමට කටයුතු කරන්න කියලා. හැබැයි අපේ පාර්ලිමේන්තුව තවමත් ඒ ක්‍රියාමාර්ගය අරගෙන නැහැ. මොකද අපිට සැකයක් තිබෙනවා සමහර වෙලාවට මේ අපේ විවස්සාදායකට පාර්ලිමේන්තුවට වඩා බලවත්ද කියලා යම් යම් දූෂිත නිලධාරීන් සහ චෞර ව්‍යාපාරික වලල්ල විශේෂයෙන්ම නැව් ඒජන්තයෝ. ඉතින් ඒක නිසා
අද අපිට ගරු මන්තුමා
ඒක නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේ පාර්ලිමේන්තුවට යෝජනා කරන්නේ මේ සියලුම කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගෙන මේ සමුද්‍රීය කාරණා සම්බන්ධයෙන් බලවත් රාජ්‍ය යාන්ත්‍රණයක් හදන්න. මොකද තවත් සිද්ධියක් වුණාට පස්සේ එක එක ආයතන හරහා දුවනවට වඩා මේ සියල්ලටම එක උත්තරයක් දෙන්න පුළුවන් බලවත් නියාමන යාන්ත්‍රයක් නියාමන අධිකාරියක් බලවත් යාන්ත්‍රණයක් හදන්න කියලා මේ අපේ සමුද්‍රීය කලාපය රැක ගැනීමට සහ අපේ සමුද්‍රීය කලාපය භාවිතා කරලා මුදල් උපයන ඒ නැව් සමාගම් වලින් යම්කිසි මුදලක් රජයට අය කර ගන්න.
බොහොම ස්තුතියි. ගරු අමතුමා
ගරු සභාපතිතුමනි මම ස්තුතිවන්ත වෙනවා එතුමා ඒ කිව්ව කාරණාවට. මේ ආයතනය සහ මේ පනත ශක්තිමත් කිරීම තමයි කරන්න ඕන දේ. දාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කරපු කාරණාවත් එක්කලා නීතිපතිතුමා මේ පර්ශයේ ඉන්න වෙලාවේ නීතිපතිතුමාත් එක්කලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේක තමයි වෙන්න ඕන දේ. ඔබතුමා මතු කරපු කාරණාව ඉතාමත් වටිනා කාරණා. ඒක තමයි මමත් මතු කරපු කාරණාව. එතකොට ඒක සංවේදී කාරණාවක් නෙමෙයි සිංගප්පූරු අධිකරණයේ නඩුවට. මම කියන්නේ මේ ලිමිටේෂන් එක ගැන කතා. එතකොට දැන්ට කිංග්ස් කවුන්සිල් කෙනෙක්ව පත් කරලා තියෙනවා. එතුමාගේ දැනුවත් කිරීම අනුව නීතිපති දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍යයේ කිංග්ස් කවුන්සිල් කෙනෙක්ව පත් කරගෙන දැන්ට මේ ලිමිටේෂන් එක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා.
ස්තුතියි. ගරු ඩිලන් පෙරමැතුමා ඔබතුමාට විනාඩි 9 කාලයක් ලැබෙනවා.
ගරු මූලාශ්‍ර සභාපතිතුමනි අද අපි මේ විවාද කරන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් මේ සමාජයේ මතුවෙච්ච සැක සංකා සහ ඒ එක්ස්ප්‍රස් පර්ල් නැවත් එක්කම මතුවෙච්ච යම් යම් පාරිසරික විනාශ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් මම දන්න ලෝකෙ මෙහෙමද කියලා ඒක අතිශෝක්තියක් වෙයිද දන්නේ නැහැ. මම එහෙම කිව්වොත් මම දන්න විදිහට ලංකාවේ ඉතිහාසයේ නම් මේසා විශාල සමුද්‍රීය පරිසර හානියක් වෙච්ච අවස්ථාවක් අපි අහලා නැහැ. මම දන්න ආසියාවෙත් එහෙම වෙන්නට ඕනේ. ඒතකොට එහෙම සමුද්‍රීය ආශ්‍රිත රසායනික මහා පරිසර හානියක් වෙච්ච වෙලාවක අපි රටක් හැටියට ඒකට එකතු වෙලා මුහුණ දීලා ඒ අපිට ලබා ගන්න ඕනේ වන්දිය ලබා ගැනීමේදී වඩා ප්‍රශස්තම ක්‍රියාමාර්ගය වඩා වාසිදායකම ක්‍රියාමාර්ගය තමයි ගත යුතුව තිබුණේ. ඉතින් මේ පිළිබඳව දැන් විවිධ වාද විවාද ඇවිල්ලා අවසානයේ ඒ ගත්ත ක්‍රියාමාර්ගය ප්‍රශස්තම සහ හරිම ක්‍රියාමාර්ගයද නැද්ද කියන එක පිළිබඳව එහෙම් මෙහෙන් කණෙන් කොණෙන් කතා වෙන අවස්ථාවකදී තමයි ගරු අධිකරණ ඇමතිතුමා ඩොලර් මිලියන 250 කතන්දරයක් ඇදලා අරගෙන ඒ ඩොලර් මිලියන 250 යම් කිසි ඉංගලන්තයේ බැංකුවක තැන්පත් කරාය චාමර ගුණසේකර කෙනෙක් නමින්
ඕඩර් ප්ලීස් ගරු මදුරුවිතානගේ මැතිතුමා මූලාසනයට පැමිණ
එතකොට ඒ එහෙම මෙහෙන් කණින් කොහෙන් ඇන්නේ සැකසංකාවන් පිළිබඳව වඩාත් තහවුරු වෙන්න ගත්තා අධිකරණ ඇමතිතුමාගේ ප්‍රකාශයත් එක්ක. එතුමා කියන්ට යදුනා පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් මේ ඩොලර් මිලියන 250 තැන්පත් කරලා තිබුණේ එක්ස්ප්‍රස් පර්ල් මේ නැව සම්බන්ධයෙන්
වන්දි ලබා ගැනීමේ කටයුත්ත කල් දාන්න. ඒක යට ගහන්න කියන කාරණේ. ඒක හැන්සර්ගත වෙලක් තියෙනවා. ඒතර එහෙනම් අධිකරණ ඇමතිතුමා මම හිතුවේ ඒක මුලින්ම කියනකොට ඒක මතු කරන්නේ මේ පිළිබඳව සැකයක් එතුමායි වෙලා චන්ද්‍ර වීරගුණ මැතිතුමාගේ නමත් කියන්නේ දුනා. මේක මතු කරන්නේ මේ වංචාවක් අල්ලසක් දූෂණයක් වෙලා තියෙනවා. අපි ඔක්කොම ගෙතලා මේ ගැන හොයමුයි කියලා කතන්දරට එන්න කියලා. හැබැයි එහෙම කියපු එතුමා ගේසුමානේ එහෙම කියලා ඊයේ ඇවිල්ලා මේ පිළිබඳව විවාදය පටන් ගන්නකොට අනේ මේ විවාදය පවත්වුවොත් එහෙම නඩුවට ගතියක් වෙයි කියලා පැය භාගයක විතර නීතිමය තර්ක ඉදිරිපත් කරලා අවසානයේ සභාව කල් තියලා තමයි නැවත වරක් මේ විවාදයට අපි ආවේ. එතකොට අර මිලියන $12,250,000 කතන්දර එතුමා කිව්වේ අවංකවම මේ අල්ලසක් තියෙනවා කියන කාරණේ මතු කරන්නද? එහෙම නැත්නම් ඊයේ එතුමාගේ හැසිරීම අනුව එහෙම නැත්නම් මේ මාතෘකාව වෙන අතකට යොමු කරලා සුපුරුදු පරිදි දේශපාලන වශයෙන් යම්කිසි ආකාරයක මඩක් විරුද්ධ පක්ෂයට කාට හරි ගහලා කටයුතු කරන්නද කියන සැකේ මතු වුණා. ඒ නිසානේ මේ සමහර මන්ත්‍රීතුමාලට එක්ස්ප්‍රෙස් පර්ල් නැව සහ නිව් ඩයමන්ඩ් නැව පටලවෙන්නේ. අපි මෙහෙන් අහනකොට එක්ස්ප්‍රෙස් පර්ල් නැව අරන් යන්න අවසර දුන්නේ කවුද කියලා උත්තරේ ලැබෙන්නේ නිව් ඩයමන්ඩ් එක අරන් යන ගැන. සමහර මන්ත්‍රීතුමාලට ආණ්ඩු පක්ෂයේ මාතෘකාව නැව, වැඩියෙන් කතා කරේ හෙලිකොප්ටරය ගැන. මාතෘකාව නැව නව ගැන වචනය හෙලිකොප්ටරය ගැන වචන 100ක් විතර කතා කරා. එතකොට අර මර මැක්කා කතන්දරේ වගේ ජනි විරකුණ මැතුමා කියන එතුමා දෙකම එකයි කියලා එතුමා ප්‍රශ්නයක් නේ. ඒ නිසා සභාපතිතුමනි අපිට තියෙන ප්‍රශ්නය මේ රටට ඉතිහාසයේ වෙච්ච සමුද්‍ර ආශ්‍රිත භයානකම රසායනික විනාශය වෙලා තියෙනවා. ඒ විනාශය වෙච්ච වෙලාවේදී අපි කල්පනා කරනවා මට නම් තියෙන ඉතාම සුළු දැනුමක් නීතිමය පැත්තෙන්. හැබැයි මහාචාර්ය ඩී.එල්. පීරිස් මැතිතුමාගේ නීතිමය දැනුමත් එක්ක ඉතින් අපිට තර්ක කරන්න බෑනේ. එතුමාම කිව්වා අයියේ ඉතාම පැහැදිලිව නඩුව ලංකාවේ දැම්මනම් අපිට මීට වඩා වාසගත ඇදෙන තිබුණයි කියලා. එතුමාගේ නීතිමය තර්ක වලට ආණ්ඩු පැත්තෙන් උත්තර දුන්නේ මේ ගොඩපෙරක දෝරු ඇමති කෙනෙක්. ඒක මං එතුමා ගැන කියන්න යන්නේ නැහැ. හැබැයි මං කියන්නේ අවසානයේ අපි ඇත්තටම මේ උත්සාහ කරන්නේ බෝල පාස් කර කර මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ සිද්ධිය අරගෙන එකිනෙකාට මඩගා ගහ දේශපාලන වශයෙන් වාසි ගන්නද? එහෙම නැත්තම් මේ විපත සම්බන්ධයෙන් අපේ රටට ගන්න පුළුවන් ඒ වන්දිය ලබා ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයකට යන්නද? මේක තමයි අරුන්දික ෆර්නෑන්ඩෝ රාජ්‍ය අමාත්‍යතුමනි අපි ඇත්තටම කතා කළ යුතු කාරණේ වෙන්නේ. ඒ නිසා මම කල්පනා කරනවා අපේ රට මේ දැන් මූණ බාලා තියෙන්නේ අර සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෝ කියපු විදිහට අපේ රටේ අද තියෙන මේ ලිබරල් ධනවාදයවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයවත් නෙමෙයි අපේ රටේ තියෙන්නේ අද මේ ඩිසාස්ටර් කැපිටලිසම් ආපදා ධනවාදය. ඒ ආපදා ධනවාදය ඇතුලේ අර්බුදය අස්සේ හම්බ කරනවා, අර්බුදය අස්සේ යටිමඩි ගහනවා, අර්බුදය අස්සේ අල්ලස් ගන්නවා, අර්බුදය අස්සේ දේශපාලන වාසි ගන්නවා. කොරෝනා සංගීත ආපු වෙලාවේ ඒක අස්සෙත් ඔව් ඇන්ටිජන් අනම්මන කතන්දර අස්සේ යටිමඩි ගහින් සිද්ධ වුණා. ඊට පස්සේ අර ආර්ථික අර්බුදය ආපු වෙලාවේ ඒක අස්සෙත් එහෙම සිද්ධ වුණා. ඊයේ පෙරේදත් අපිට ඇහෙනවා තෙල් ගැන, ගෑස් ගැන, ගල් අඟුරු ගැන විවිධ චෝදනා එනවා රට බංකොලොත්. දැන් එක්ස්ප්‍රෙස් පර්ල් එකෙන් පරිසර හානිය වෙලා වන්දි ගෙවා ගන්න බැරුව ඉන්නවා. ඒකෙත් උසාවියකට ගිහිල්ලා උපරිම වන්දි ගන්න පුළුවන් උසාවිය මොකද කියලා තීන්දුව කිරීමේදී නීතිපතිතුමා කියනවා නෑ අපි යනවා සිංගප්පූරුවට. හැබැයි නීති විශාරදට කියනවා සිංගප්පූරුව වගේ රටවල් ලෝකයේ අස්සම් කරලා තියෙන යම් යම් ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම් අනුව මෙවැනි නඩුවකදී ඒ උසාවි වලින් දෙන්න පුළුවන් උපරිම වන්දි සීමාවක් තියෙනවා. ලංකාව එහෙම කරන්නේ නැහැ. දැන් නීතිපතිතුමායි නීතිපතිතුමා මගේ ඉතා හොඳ මිත්‍රයෙක්. නීතිපතිතුමායි තීන්දුව ගත්තේ ස්වාධීනවද?
මම තුමා ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්.
එහෙම නැත්නම් අර මිලියන 250 කතාවකුත් අධිකරණ මිතුමා කියපු නිසා කොහෙන් හරි ඒ මිලියන 250 සම්බන්ධ කෙනෙක්ගෙන් බලපෑමක් ආවාද? ඒ බලපෑමක් ආවා නම් එනට ඕනේ අඬපැත්තෙන්නේ. විපක්ෂයෙන් එන්න බෑනේ. මොකද නීතිපතිතුමා විපක්ෂයේ කෙනෙක්ගේ බලපෑම් වලට යට වෙන්නේ නැහනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඒකට අර කේක් එකට අයිසින් දැම්මා වගේ අර චාමර ගුණසේකර හොයාගන්න බැරුව ඉන්නේ. හැබැයි මෑතකදී පෞද්ගලික රූපాయి නාලිකාවකට ගිය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා නෑ චාමර ගුණසේකර කෙනෙක් ඉන්නවා ඉංගලන්තේ. මේ සඳුදා ඉන්නවා ඉංගලන්තේ චාමර ගුණසේකර කෙනෙක්. ඒක හරි සිම්පල් නේ. අර රාජ්‍ය අමාත්‍යවරට උත්තරයක් ගන්නවා. ඒ චාමර ගුණසේකර කොහොද ඉංගලන්තේ ඉන්නේ? චාමර ගුණසේකරින් ප්‍රශ්න කරා. අහුවත් තමුසෙට මෙච්චර ආවද සල්ලි ගන්න? කොහෙන්ද ආවේ? මොකද පාර්ලිමේන්තුව ඇතුලේ නෙමෙයි. රූපాయని පෞද්ගලික නාලිකාවක ඒ රාජ්‍ය අමාත්‍යතුමිය කියනවා චාමර ගුණසේකර ඉංගලන්තේ ඉන්නවා. මොකද එතුමිය ඉංගලන්තේ සම්බන්ධයි. මොකද ඩුවල් නිසා. ඒ නිසා ඔය සභාපතිතුමනි අපි මෙතන මේ කාටවත් සුද්ධ කරන්න ඕනේ නැහැ. හැබැයි මේ එක්ස්ප්‍රෙස් පර්
ඔබතුමාගේ කාලය අවසානයි.
ඇතිවෙච්ච විනාශයට ගන්නගුණ උපරිම වන්දිය ගැනීමේදී සිංගප්පූරු නඩුගම්මේ ඇයි කියන එක පිළිබඳව හොයන්න ඕනේ. අධිකරණ අමාත්‍යතුමා මිලියන 250 කතන්දරයක් කිව්වේ ඇයි කියලා හොයන්නට ඕනේ. ඒ කියපු account number එක වැරදුනත් චාමර ගුණසේකර කෙනෙක් ඉන්නවා කියලා රාජ්‍ය අමාත්‍යතුමිය කියනවා නම් ඒක ඒ හරහා කියලා හොයන්නට ඕනේ. ඒකම අර දාන්න යන තේරීම් කාරක සභාව නිකන් සාමාන්‍යයෙන් උහේ දාන්නම් වාලේ එකක් නැතුව ඒ තේරීම් කාර්සා නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා පාවිච්චි කරලා පගා ගන්නවා ඩීල් ගහ ගන්නවා අල්ලස් ගන්නවා අවසානයේ පරාද වෙන්නේ රට. ඒ නිසා මේ රට පරාද වෙන්න දෙන්න බෑ. ඒ නිසා අලුත් දේශපාලන ව්‍යාපාර ආණ්ඩු පක්ෂයෙන් එළියට අපි හදාගත්තත් ඕවට විරුද්ධ වෙන්න තමයි. එනිසා ඒ හදනකොට
ඒ
හදන ව්‍යාපාරවලට ඒ හදන වැඩපිළිවෙළවලට එක්ස්ප්‍රෙස් පර් නෞකා පාවිච්චි කරලා කවුරු පහර ගන්න හදනවා නම් අපි අපේ ගමන නවත්තන්නේ නැහැ. අපි එළිදරව් කරන්න ඕන කටි එළිදරව් කරනවා කියලා මතක් කරමින් මේ වෙලාවේ වතඩු ගන්න. කොරෝනා වසංගත වෙලාවේ ගහපු ගැහිලි මතක් කරගෙන අර ආර්ථික අර්බුද වෙලාවේ ගහපු ගැහිලි යටිමනි මතක් කරගෙන මේ වෙලාවේ වත් ඒකසු වෙලා මේ රටට ගන්න පුළුවන් මේ වන්දිය ලබා ගැනීම සඳහා ප්‍රශස්තම ක්‍රියාමාර්ග යොමු වෙමි කියලා මම යෝජනා කරන බොහොම ස්තුතියි.
ස්තුතියි බිලකට ගරු ජේසි අලවතුළු මෙතුමා විනාඩි 9ක කාලයක්
තිබුණා. ඔව්. ගරු මුලසනාරොඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් රේල් නෞකාව සම්බන්ධයෙන් කතා කිරීමේදී අපිට ඉතාමත් අවාසනාවන්ත තත්වයක් තමයි පේන්නේ. දැන් මේ සිද්ධිය ඇති වෙලා වසර දෙකකට ආසන්නයි. ලබන 20 වෙනිදාට වසර දෙකක් පිරෙනවා. එතන මේ සඳහා නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න රජයට මාස ඒ කියන්නේ මේ අවුරුද්දක ආසන්නයටම පැමිණීමේ සිදුවීම ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා. මොකද මේකත් පාර්ලිමේන්තුව තුල ඒ වගේම සෙක්ටොරියල් ඕසයිට් කමිටුව තුල මේක එළියට ආවට පස්සේ තමයි මේ තත්ත්වයවත් ඇති වුණේ. ඒ නිසා අද පැහැදිලිවම කියන්න ඕනේ මේ වෙනකොට මේ සම්බන්ධයෙන් දක්වලා තියෙන වැඩපිළිවෙල අපිට වෙච්ච හානිය දිහා බැලුවාම විශාල හානියක්. මේක නැව ලංකාව දක්වා එන අවස්ථාව දක්වා ඉඳලම වෙනත් වරායවල් වලින් බාරගත්ti නැවක් හැටියට අපේ රට දක්වා මේක ගමන් කරපු අවස්ථාව ඉඳලම මේකේ විශාල දූෂණ ගණනාවක් තියෙනවා කියලා පැහැදිලි. ඉතින් ඒ නිසා අපි කියන පැහැදිලිවම දැන් අපේ රටේ මේ හානිය සිදු වුණා. දැන් ගණනය කරලා තියෙන විදිහට පරිසර හානිය විතරක් පළවෙනි අවස්ථාව ඇතුළත දැන් මේ මීපා ආයතනයේ ඒ කරපු ඒ කටයුතු වලදී ඇමරිකානු ඩොලර් බිලියන 6ක් විශාල මුදලක් දැන් මේ බිලියන 6 නෙමෙයි මේ වෙලා තියෙන හානිය. පරිසරයේ ඒ වගේම ඒ දීවරයන්ට වෙච්ච හානිය, රටේ වෙලර වෙරළට වෙච්ච හානිය, මුහුදට මත්ස්‍යයන් එහෙම ගණන් හැදුවොත් තව විශාල ප්‍රමාණයක්. දැන් මේ ඔක්කොම ගණනය කරාම බිලියන 15ක් විතර ඇමරිකානු ඩොලර් බිලියන 15ක් විතර හානියක් මේකෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒතර එවැනි හානියක් සිදු වුණු මේ නැව සම්බන්ධයෙන් ඒ වන්දිය ලබා ගැනීම සඳහා රජයේ පැත්තෙන් ඇයි මෙච්චර පසුගාමීව වැඩ කරලා තියෙන්නේ? දැන් අපි දැක්කා අධිකරණ ඇමතිවරයා අප්‍රේල් මාසේ 18 වෙනිදා කියනවා මාධ්‍යයට මේ නැව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නඩු දැමීමේදී ඒවා ප්‍රමාද කරන්න. යම් යම් මේ ප්‍රමාද කිරීම සඳහා මිලියන 250ක් ඇමරිකානු ඩොලර් මිලියන 250 මේ ලේසි ගානක් නෙමෙයි. ඒ මිලියන 250ක් චාමර ගුණසේකර කියන පුජ්‍යලයාගේ නමට ගිණුමකට බැර කරලා තියනවා කියලා පොලිස් පැතුමාටත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා කියලා එතුමා කිව්වා. මේ බරපතල කාරණාව. දැන් එහෙම කතා කරපු එතුමාම ඊයේ දිනේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයේ අපි දින දෙකකට විපක්ෂයේ ඉල්ලලා කටයුතු කිරීමේදී ඒ සඳහා කතානායකතුමත් එක්ක සියලු පක්ෂ නායකයෝ එකක වෙලා මේ දින දෙකේ විවාදයේ ලබා දුන්නාට පස්සේ ඊයේ දිනේ මොකද්ද? අපි දැක්ක අධිකරණ ඇමතිවරයා විශාල උත්සාහයක් ගන්නවා. මේක නඩු කටයුතුද? මොකද ඊයේ තමයි මේ නඩුව පාරලා තියෙන්නේ. මේකට බලපානවා කියලා මේ විවාදය නවත්තන්න ලෑස්ති වුණා. එතකොට අපි අහනවා රජයේ පැත්තෙන් දැන් මේ මහජන නියෝජ්‍යතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ රටට වෙච්ච මේ හානිය, මේ පරිසර හානිය, ඒ වගේ මේ වන්දිය ලබා ගැනීම විශාල අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඔක්කොම රටට ආදරය අය. ඒ නිසා තමයි අද විපක්ෂ නායකතුමා කිව්වේ අපි විපක්ෂයක් හැටියට සමගි සන්ධානේ අපි වෙනම නඩුවක් මේ සඳහා දානවා. රටට ඒ වගේම මේ පරිසරයට වෙච්ච හානියට වන්දි ලබා ගැනීම සඳහා. ඉතින් ඒ නිසා අපි මේකට පක්ෂපාත ભેදයක් නැහැ. අපේ රට දැන් ඉතාමත් අමාරු තැනකට වැටිලා තියෙන්නේ. 2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරා හැටියට පත් කරලා ලක්ෂ 69ක් ඡන්ද දීලා අපේ රට අන්තිමට බංගලොත් රටක් බවට පත් වුණා. දැන් එහෙම පත් වෙලා තියෙන වෙලාවක තමයි මේ නැවත් ඇවිල්ලා මේ පරිසර විනාශය අපේ ඉතිහාසයේ ලොකුම පරිසර විනාශය මේ සිදු කරලා තියෙන්නේ. එතකොට අඩු ගන්න ඒකේ වන්දිය ගන්න අවශ්‍ය පියවර ගන්න නැතුව වෙන වෙන දේවල් කතා කරමින් දැන් අපි ගත්තාම මේකේ වන්දිය ප්‍රමාණය IMF අපි ගන්න ණය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒ පළවෙනි අදිය. ඉතින් එහෙනම් මේකට ඇයි මෙච්චර අලසකමෙන් රජයේ පැත්තෙන් වැඩ කරලා තියෙන්නේ? නීතිපති දෙපාර්තමේන්තුව මේකට මේ අවුරුදු දෙකකට කිට් වෙනකම් මොනවද කරලා තියෙන්නේ? ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක යට විශාල හොරකමක් දූෂණයක් සිදු කරන්න බලාපොරොත්තු වෙන රටට ලොකු හානියක් වෙනවා නම් අපි විපක්ෂයක් හැටියට විතරක් නෙවෙයි අපි 225 එකතු වෙන්න ඕනේ මේක රට ලබා ගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා මම කියනවා මේක තුල අපි විශේෂයෙන්ම අපි මහජන නියෝජ්‍ය හැටියට අපි මේ සම්බන්ධයෙන් අපි උපරිමය තොරතුරු හොයලා මේ වන්දිය ලබා ගන්න පිළිවෙල වැඩ පිළිවෙලකට අපි යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වෙනකොට සිංගප්පූරුවේ මේ සම්බන්ධයෙන් නඩු පැවරීම සම්බන්ධයෙන් තර්ක විතර්ක ගණනාවක් තියෙනවා. ඉතින් ඒක සිංගප්පූරුවේද එහෙම නැත්නම් ලංකාවේද කියන එක නෙමෙයි, මේක අපිට ලබා ගන්න පුළුවන් කොහොමද කියන එකයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පියවර අනුව තමයි අපි විපක්ෂයක් හැටියට මේ සම්බන්ධයෙන් ඒ නීතිමය පියවර ගන්න තීන්දුව කළා තියෙන්නේ. රට වෙනුවෙන් අපි ඒ කාර්යය ඉෂ්ට කරන්න උපරිමයෙන් ලෑස්ති වෙනවා කියන එකත් මේ වෙලාවේ විපක්ෂ නායකතුමා උදේ ඒ බව දැනුම් දුන්නා. අපි මේ වෙලාවේ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කැමැති. විශේෂයෙන්ම දැන් මේ කෝප කමිටුව හරහා ඉදිරිපත් වුණු කරුණු දිහා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සෙක්ටෝරියල් ඕසයිට් කමිටුව හරහා ඉදිරිපත් වුණු කාරණා දිහා බැලුවාම මේකේ අනිවාර්යයෙන්ම මේ නඩුව නියමාකාරයෙන් පවත්වා ගන්න නොයෑම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා තියෙනවා. ඒක මුලින් ඉඳලම තිබුණා. ඒ නිසා තමයි මම කිව්වේ මේ නැව පිටත් වෙන තැන ඉඳන්ම මේකේ වංචා සාගත කාරණා ගණනාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් හොයලා බලලා රජයේ ලොකු වගකීමක් තියෙනවා රටට වෙච්ච හානිය සම්බන්ධයෙන්. අපට ඒ ලබා ගන්න තියෙන වන්දිය, අපට වෙච්ච පරිසර හානිය, ඒ වගේම මේ වෙනකොට විශාල පිරිසකට යම් කොටසකට සුළු වශයෙන් වන්දි මුදල් ලැබිලා තියෙනවා, ලැබුණත් විශාල පිරිසකට තව වන්දි ලැබිලා නැහැ. එහෙනම් ඒ වෙච්ච අසාධාරණයට සාධාරණීස කරගන්න වැඩපිළිවෙලට අපි යන්න ඕනි. ඒ සඳහා අපි අධිකරණ ශේෂයෙන් ගත්තාම අපිට අවශ්‍ය නීතිඥයෝ නැහැ කියලා නොයෙකුත් දේවල් කතා කරනවා. ඒක නෙවෙයි මේකට උත්තරේ. ඒ අවශ්‍ය සුදුසුම කණ්ඩායම යොදලා අපිට වෙච්ච හානිය අපේ රට අයකර ගැනීම සඳහා ඒ පරිසරයට වෙච්ච හානිය අපිට අයකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම තමයි මේකේ අපි ක්‍රියාත්මක කරන්න ඕනි. ඒ සඳහා මේ වෙච්ච ප්‍රමාදය මං හිතන්නේ විශාල බලපෑමක් කරලා තියෙනවා. අපි හොයලා බලන්න ඕනි මේක ප්‍රමාද කරන්න කවුද කටයුතු කරේ. ඒ වගේම අධිකරණ ඇමතිවරයා කියනවා නම් ඩොලර් මිලියන 250ක් මේක ප්‍රමාද කරන්න, මේක ආපස්සට හරවන්න මේ සඳහා අයථා විදියට ගනුදෙනුවක් සිදු වෙලා
තියෙනවා.
ඒ ගනුදෙනුව කවුද කරලා තියෙන්නේ කියලා අපි හොයන එක යුතුකම. ඒ නිසා අධිකරණ ඇමතිවරයා මේ කාරණේ ප්‍රකාශ කළා දැන් මාසෙකට වැඩි. ඉතින් එහෙමනම් අද වෙනකොටත් මේ පරීක්ෂණේ මොකද්ද ප්‍රගතිය? එතුමා ඇවිල්ලා මෙතන කතා මෙතන මේ සම්බන්ධයෙන් කියන්න ඕන. මොකද එතුමාම තමයි රටේ ජනතාවට කිව්වේ. ඉතින් එහෙමනම් මේක පිටිපස්ස විශාල වංචාවක් හොරකමක් මේ රටට ලැබෙන්න තියෙන මේ වන්දිය ලබා ගැනීම ලබා නොගැනීම සඳහා කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ අය දේශද්‍රෝහීන් හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් කවුරු හරි ඒ අයට විශාල සාපයක් මේ රටේ ජනතාවගෙන් ලැබෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. මොකද පරිසරයට වෙච්ච හානිය අපේ රටේ ඉතිහාසයේ අපි දන්න විශාලම හානිය තමයි මේ නෞකාවෙන් සිද්ධ වුණේ. ඒ හානිය දීර්ඝ කාලයක් අපේ රටට බලපානවා, අපේ වෙරළට බලපානවා, අපේ මුහුදට බලපානවා. ඉතින් ඒ නිසා එවැනි පරිසරයට වෙච්ච හානිය කිනුත් හොරගම් කරන්න බලන ඉන්නවා නම් ඒ අයට මං හිතන්නේ අනිවාර්යෙන්ම සබහාධර්මයෙන්ම ඒ විපාක වලට මූණ දෙන්න සිද්ධ වෙනවා කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරමින් අපි විපක්ෂයක් හැටියට මහජන නියෝජ්‍ය හැටියට අපි පැහැදිලිව කියනවා මේ වෙච්ච හානියට ඒ වන්දිය ලබා ගැනීම සඳහා අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා. වගේම මේකෙන් හොරගම් කරන්න බලාන ඉන්නවා නම් හොරගම් කරලා තියෙනවා නම් මේකෙන් වංචා කරන්න ඒ කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා නම් ඒ අය වෙනුවෙන් රටේ නීතියත් සබහාධර්මයක් අනිවාර්යම ක්‍රියාත්මක වෙනවා කියන එක මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම වචන සල්පේ අවසන් කරනවා.
ස්තුතියි. මීළඟට කරු ඩීබී හේරත් නැතිතුමා විනාඩි 17ක කාලයක් තියෙනවා.
14. බොහොම ස්තුතියි. මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව අපි ඊයේත් අදත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් පරිසරයට වෙච්ච හානියත් රටට වෙච්ච විපත්තියත් පිළිබඳව සාකච්ඡා කරන වෙලාව. විශේෂයෙන් මේ කාරණාව පිළිබඳව අපි පක්ෂ විපක්ෂ සිරු දෙනාම තීන්දුව කරා ගොනු කරලා තියෙන නඩුවට හානියක් නොවන විදිහට තොරතුරු ප්‍රකාශ ඉදිරිපත් කරන්න. හැබැයි අපි දැක්කා ඉදිරිපත් කරපු කරුණු කාරණාත් එක්ක ගත්තාම විශේෂයෙන් නඩුවට අදාළ වෙන විවිධ කාරණා මේ පාර්ලිමේන්තු තුළ හෙළිදරව් වුණා. දැක්කා එක වෙලාවක සිංගප්පූරුවයි එංගලන්තයයි අතර තිබිච්ච ගිවිසුම ඊට අදාළව මේ වන්දිය පිළිබඳව සීමා මායිම් පනවන්නට අධිකරණ ක්‍රියාවලියකට ගිහිල්ලා තියෙනවා එංගලන්තය. එතකොට මේකට අපි නීතිපතිතුමාගේ මැදිහත් වීම මෙතෙක් කල් අපි දැනගෙන හිටින්නේ. ඉතින් අපි මේ සියල්ලම අද නිවැරදිව තොරතුරු හොයාගත්ත මේ කාරණාවත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕන 2021 මේ මාස 21 මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ලංකා මුහුදු තීරයට ඇතුල් වෙනවා. ඊට ඉස්සෙල්ලා ඔබතුමා කරුණ පැහැදිලි කරලා දුන්න විදිහට අපි දැක්කා විදේශීය වරායවල් දෙකක් මේ නැව ප්‍රතික්ෂේප කරනවා. මක් නිසාද? මේ නැවේ තියෙන විස සහිත රසායනික ද්‍රව්‍ය කාන්දුමයක් පිළිබඳ වාර්තා වෙලා තිබුණා. ඒක දැනගත්ත වරායවල් ප්‍රතික්ෂේප කරනකොට මේක ලංකා මුහුදු තීරයට ඇතුල් වෙන්න අවසර දීම පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා. එක්කෝ මේ රසායනික ද්‍රව්‍ය කාන්දවීම එළිදරව් කරලා නැහැ. නැත්නම් කවුරු හරි විහිං මේක දැනදැන මේක වසන් කරලා ලංකා මුහුදු තීරයට ඇතුල් වෙන්න කටයුතු කරලා තියෙනවා. මේ කාරණාව පිළිබඳවත් අපි සැලෙල්ර ගන්න ඕන. දෙවනුව මේ රසායනික ද්‍රව්‍ය මේ මුහුදු කරේ අපේ තීරයට ඇවිල්ලා ඇතිවෙච්ච බරපතල විනාශය ලංකා ඉතිහාසයේ පුරාවටම විශාලම පරිසර හානිය. අපි ගත්තාම පුත්තලන් දිස්ත්‍රික්කයේ, කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ, ඊගාවට කළුතර දිස්ත්‍රික්කයේ මුහුදු තීරයට බරපතල විදිහට මේක බලපෑවා. අපි දැක්කා අපේ රජයට මැදිහත් වෙන්න සිද්ධ වුණා මේ මුහුදු තීරය පිරිසිදු කරන්න. ඒ වගේම දැකපු ඒ පරිසරික හානිය වලට අමතරව අපි දන්නවා මේ මුහුදු තීරය තුළ ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම මුහුදු ශාක විශාල ප්‍රමාණයක් විනාශ වුණා. එපමණක් නෙවෙයි ඒ පරිසරික ක්‍රියාවලිය හානිය තවදුරටත් මේ මුහුදු කරේ ක්‍රියාවට වෙනවයි කියන එක පිළිබඳව අපිට සැකයක් නැහැ. මොකද තරමටම විශාල බලපෑමක් කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය මේ නැවතුල තිබුණා. ඒවා මුහුදුබත් වුණා. ඒ කාරණාව සැලකිලට ගත්තාම මේ වෙච්ච පරිසරික හානිය පිළිබඳව අපි දැඩි තීන්දුව తీන්න ගන්න ඕන. අපේ ආර්ථික මේක බලපෑවා. පරිසරික ක්‍රියාවලිය තුළ සිදුවෙච්ච විනාශය අපි දීවරයෙන්ට විශාල වශයෙන් ඔවුන්ගේ ආර්ථිකයට බලපෑවා. ඒ වගේම පරිසරික පද්ධතිය තුළ ජීවීන්ගේ කලාපය තුළ ජීවත් වෙන්න පුළුවන් පරිසරය විනාශ වෙච්ච ක්‍රියාවලිය තුළ මේක දීර්ඝ කාලයක් තිස්සේ බලපානවා. එහෙනම් මම හිතනවා පෙමීප ආයතනය මේ කරපු තක්සේරුව බිලියන 6.4ක මුදල මම විශ්වාස කරන මීට වඩා වැඩි වෙන්න ඕන. නමුත් අපි දැන් ගණනය කරලා තියෙන ක්‍රියාවලිය තුළ විද්‍යාත්මකව බිලියන 6.4ක වෙච්ච පාඩුව පිළිබඳව අදාළ ආයතනෙන් වන්දි ලබා ගන්න කටයුතු කරන වෙලාව. ඉතින් අවුරුදු දෙකක් කල් ගත වෙලා තියෙනවා. අපේ රටේ මේ පිළිබඳව කටයුතු කරන්න තියෙන ආයතන පරිසර අමාත්‍යාංශයේ, ඒ වගේම වනජීවි වන සම්පත් අමාත්‍යාංශයේ, අධිකරණ අමාත්‍යාංශයේ මේක එකට එක්කවලා වැඩ කටයුතු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම ගත්තාම මේ කාරණාව අධිකරණ ක්‍රියාවලියක් දක්වා යනකොට පරිසරයේ වෙච්ච හානිය විග්‍රහ කරලා ඒ පිළිබඳව තක්සේරු කරලා අය කරගෙන මේ ක්‍රියාවලියට යනකොට අපිට අධිකරණයට යන්න ඕන. ඉතින් අධිකරණ ක්‍රියාවලියට යනකොට විශේෂයෙන් නීතිපතිතුමාගේ මැදිහත් වීම තමයි අපිට තියෙන ප්‍රධාන සාධකය. අපි දන්නවා එතුමා විශේෂයෙන් මේ හා සම්බන්ධව විද්වතුන් 40 දෙනෙක් එකතු කරලා අපේ අධිකරණ ඇමතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව තීන්දුව తీරන ගන්න කටයුතු කරලා තියෙනවා. එහෙම කරලා තමයි මේක සිංගප්පූරුවේ අධිකරණේ නඩුව පවරන තීන්දුව කරේ. දැන් අවුරුදු දෙක කාලයක් ගත වුණා. ඇත්තටම ගත්තාම අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි මුලාසනාරළු ගරු මන්ත්‍රීතුමනි ප්‍රතිපත්ති හදනයි. මේ හදන ප්‍රතිපත්ති ක්‍රියාවට නම්න්නේ නිලධාරීන්. ඉතින් අපි මේ අවුරුදු දෙක කාලයක් නඩුවක් පවරන්න තියෙන උපරිම කාලය භාවිතා කරලා තියෙනවා. මේක කිසියම් තැනක මන්දගාමී බවක් සිද්ධ වුණා නම් මේ පිළිබඳව අපි සැලකිලි ගන්න ඕන. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ ගත තීන්දුව తీරන කාලයට සාපේක්ෂව ඵලදායී විදිහට මේක භාවිතා කරාද කියන ප්‍රශ්නේ. දැන් අපි දන්නවා මේට අවුරුද්දකට ඉස්සරලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 40-70 දෙනෙකුගේ ගෙවල් ගිනි තියලා දැම්ම. තව සිදුවීම් ගොඩක් වුණා 800ක් විතර ප්‍රමාණයක්. ඒවා පිළිබඳව පරීක්ෂණය කරා සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. හැබැයි තව මම දන්න විදිහට කිසිම තැනක මේ අධිකරණ ක්‍රියාවලියකට මේවා යොමු වෙලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. මේ කාරණාත් මම උදාහරණයක් හදලා ගත්තේ මේ නැවට අදාළව නඩුව පවරන්න අවුරුද්දක කාලයක් ගත්තද ඒක සාධාරණද කියන කාරණාව පිළිබඳව අපි සැලකිලි ගන්න ඕනේ. දෙවනු ඒකට සාපේක්ෂව තමයි මම කිව්වේ මේ අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටේ ඇතිවෙච්ච ඒ මහ විශාල විනාශකාරී ක්‍රියාකාරකම් අධිකරණ ක්‍රියාවලියක් දක්වා එන්න ගේන්න තියෙන කාලය ඔවුන් හරියට භාවිතා කරනවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම මුලාසනාරළු ගරු මන්ත්‍රීතුමනි අපි රාජ්‍ය ආයතනවල සහයෝගය අරගෙන තමයි රට පාලනය කරන්නේ. එවන් පසුබිමක් තුළ මේ රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන නිලධාරිතුමන්ලගේ වගකීම හරි විරුද්ධ ඉටු කරන්න කරනවාද කියන කාරණාව මේ කාලෙද අපි සැලකිලි ගන්න ඕන. අපි දැක්කා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා විවිධ අදහස් ඉදිරිපත් කරා. ඔවුන් සමහර අය කතා කරා මේ රටේ ඇතිවෙච්ච ව්‍යසනයන් පිළිබඳව ඔවුන් විවිධ ආකාරයේ විග්‍රහයන් කරා. එතනදී ඔවුන් භාවිත කරා සුනාමි වෝදුර, ඊළඟට යුද්ධය, ඊළඟට කොවිඩ් වෝදුර, සෞඛ්‍ය ප්‍රශ්න, විදුලිය සැපයුම් මේ වගේ කාරණාවල්. හැබැයි පාලක පක්ෂයක් හැටියට අපි දකිනවා මේ රටේ සුනාමිය උදුර ඇති වෙච්ච වෙලාවේ ඒක යථාවත් කරන්න පාලක පක්ෂය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යුද්ධයක් අවුරුදු 30ක් තිබුණා. ඒ අවුරුදු 30 අවුරුදු යුද්ධය නවත්තන්න මේ රටේ ඇති වෙච්ච මහා විශාල මිනිස් ඝාතන, දේපළ විනාශයන් නවත්තන්න පාලක පක්ෂය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් උදුර ආපුවාම ඒකටත් විසඳුම් ලබා දෙන්න පාලක පක්ෂය කටයුතු කරලා තියෙනවා. අද ඒ සියලු කාරණාත් එක්ක ගත්තාම හැම වෙලාවකම සුපුරුදු විදිහට විපක්ෂය මේ සියල්ලම විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ මේන් මහජනතාවට පාලක පක්ෂය ගත්තා වූ සුභවාදී ක්‍රියාකාරකම් හැල්ලු කරන්න ඔවුන් භාවිතා කරනවා. අපි දැක්කා පහුගිය කාලවකවාන තුල මුගක් තැන්වලදී සංවර්ධන ක්‍රියාකාරකම් කරනකොට ඒවා විග්‍රහ කරේ පෞද්ගලික කාරණ හැටියට, නැත්නම් මුදල් උපයන කාරණ හැටියට විග්‍රහ කරන්න උත්සාහ කරා. ඉතින් මේ කාරණාවේදී විපක්ෂය කැටියට
ඔවුන්ගේ වගකීම මේකද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. රටක් හැටියට ගත්තාම රට අගාධයට වැටිලා තියෙන වෙලාවක, ජාත්‍යන්තරයත් එක්ක එකට එක්කහුවෙලා ඉස්සරහට යන්න තියෙන වෙලාවක, මහජන නියුතු හැටියට මම විශ්වාස කරනවා 225 දෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කරන අපිට පැවරෙන වගකීම අපි හරියට ඉටු කරනවද කියන කාරණාව තමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඒ වෙලාවේදී විශේෂයෙන් විපක්ෂයේ කාර්යභාරයේ අපිට අවශ්‍යයි විවේචන සාධාරණ වෙන්න ඕනේ. ඒ වගේම වැරදි තොරතුරු ලබා දීම තුළ මහජන මතය වෙනස් කරන්න, ඒ වගේම මහජනතාව කුපිත කරන්න කරන ක්‍රියාකාරකම් පිළිබඳව අපි මේ වෙලාවේදී පාලක පක්ෂයක් ඇරෙද්ද අපි සැලකලට ගන්න ඕන. ඔවුන් ඉදිරිපත් කරන ඒ විවිධ තර්ක තොරතුරු, ඒ වගේම ඔවුන් ඉදිරිපත් කරන ඔවුන්ගේ මතවාදයන් මේ රටට ගැළපෙනවද කියන එක පිළිබඳව හරියට තේරුම් ගන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක් ඉන්නවා. අපි මේ වගකීම් මැනවින් ඉටු කරනවා වගේම මහජනතාව මේ කටයුතු වලදී විශේෂයෙන්ම මහජනතාව මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අවදියෙන් කටයුතු කරන බව අපි හොඳාකාරව දන්නවා. අතලොස්සක් දෙනෙක් සමහර විට අවස්ථාවාදී ප්‍රකාශයන් වලට නතු වෙච්ච මහජන මතයක් සමහර තැන්වලදී ක්‍රියාත්මක වෙන අපි දකිනවා. ඉතින් වර්තමානයේ අපි කතා කරන මේ මාතෘකාව ඇත්තටම එක්ස්ප්‍රෙස් වෙල් නෞකාවත් එක්ක ගත්තාම මේ ඇතිවෙච්ච සමෘද්ධිය විනාශය පිළිබඳව අපි තක්සේරු කරලා තියෙනවා. ඒ වගේම මේන් සමාජ රටට වෙච්ච හානිය පිළිබඳව අපි ගණනය කරලා තියෙනවා. ඒ සියලු කටයුතුත් එක්ක අපි එතනින් එහාට ඒක අය කරගන්න යන ක්‍රියාමාර්ගය පිළිබඳව තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. අපි දැක්ක මේ කාරණාව මෙහෙම වෙනකොට ඩොලර් 250ක පගාවක් පිළිබඳව, අල්ලසක් පිළිබඳව තොරතුරු. කවුද මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ? විපක්ෂ මන්ත්‍රීවරු. ඒ ඉදිරිපත් කරාම අධිකරණ ඇමතුමා මොකද කරේ? මෙවන් තොරතුරක් තියෙනවා, මේ පිළිබඳව හොයලා බලන්න කියලා එතුමා CID එකට බාර දෙනවා. ඒක අපේ වගකීමක්. එතන යම්කිසි දෙයක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳව හොයලා විනිවිද බවකින් ඒක එළිදරව් කිරීමේ වගකීම අධිකරණ ඇමතුමාට තියෙනවා. ඒ නිසා තමයි එතුමා නිවැරදිව ඒක පරීක්ෂා කරන්න කියලා අවශ්‍ය ඒ මාර්ගෝපදේශකත්ව දෙන්න ඒ අදාළ ආයතනවල සහයෝගය ලබා ගන්න කටයුතු කරේ. ඉතින් ඒ වගේ කාරණාවල් එක ගත්තහම මම හිතනවා විපක්ෂය ඉදිරිපත් කරන කාරණා අපි අවතක්සේරු ලක්ල යුතුත් නැහැ. ඒ සියල්ල අපි සැලකිලට ගන්න ඕන. හැබැයි හැම වෙලාවකම විපක්ෂයේ කාර්යභාරය රජයේ විවේචනය කිරීමම පමණක් නම් අපිට ඒත් එකඟ වෙන්න බෑ. ඔවුන් ඉදිරිපත් කරන විවේචන තුළ අපිට ගන්න යමක් තියෙනවනම් අපි අනිවාර්යයෙන් මේක ගන්න ඕනේ. ඒ නිසා තමයි අධිකරණ ඇමතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒ විපක්ෂයෙන් ඉදිරිපත් කරපු තොරතුරු පිළිබඳව පරීක්ෂා කරන්න කරුණාකර අදාළ ආයතනවල ඉදිරිපත් කරේ. ඒ විතරක් නෙවෙයි, ඊයේ අපි දැක්ක මේ විවාදය ගන්න සූදානම් වෙන වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරපු යෝජනාවක්, ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ ස්ථාවරව නියෝගවලට අනුව මේ කාරණාව පාර්ලිමේන්තුවේ විවාද කිරීම උචිත කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරා. සාකච්ඡා කරලා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකවරු එකට එක්කවලා මේ පිළිබඳව කතා කළා. තමයි අපි මේ විවාදයේ පවත්වාගෙන විදිහ කතා කරන කාරණාවල් පිළිබඳව තීන්දුව తీරන ගත්තේ. ඒ අනුව තමයි මේ විවාදයට අපි ලක් කරලා තියෙන්නේ. දැන් ඒ වගේ මේ තොරතුරුත් එක්ක මේ විවාදයට ලක් කරනකොට විශේෂයෙන් මහජන නියුතු හැටියට අපි දන්න තොරතුරු මේ සභාව තුළ සාකච්ඡා කරද්දී විශේෂයෙන් මේක නීතිපතිතුමා ඇතුළු ඒ රජයේ නිලධාරිතුමන්ලට මේ නඩුව පවත්වාගෙන යන්න, මේ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන්න අවශ්‍ය තොරතුරු මේ පාර්ලිමේන්තු තුළින් ලැබෙනවා. අපි දැක්ක මේ ආයතනයේ කරන්න තියෙන රාජකාරී ටික අරුන්දික ප්‍රනාන්දු ඇමතුමා විග්‍රහ කරපු හැටි. ඒ මීපා ආයතනය මේ රාජකාරී කරන්න යනකොට මුහුණ දෙන ගැටලු පිළිබඳව එතුමා විග්‍රහයක් කරා. එතුමාගේ නිලධාරීන්ගේ සීමිත ප්‍රමාණය පිළිබඳ විග්‍රහයක් කරා. හැබැයි මේ සීමිත වටපිටාව තුළ ඒ ස්වකීය වගකීම ඉටු කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්න ඕන. දැන් මෙතෙක්කල් වෙච්ච මේ හානියේ වටිනාකම ඩොලර් බිලියන 6.4ක් දක්වා ඒ තක්සේරු කරන්න, මේක විද්‍යාත්මක පදනමක් තුළ ඒක එළිදරව් කරන්න මේ ආයතනයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් එතනදී ගත්තාම ඇමතුමා ප්‍රකාශ කරපු විදිහට මේ නිලධාරීන්ගේ සංඛ්‍යාව, ඔවුන් භාවිතා කරන ඒ කාර්යාලය මෙවලම්, ඔවුන් රාජකාරී කරන ආයතන පිළිබඳව මං හිතන්නේ අපි සැලකිලට ගත්තේ නැහැ. ඒ සියල්ල දුෂ්කරතාවයන් ගැන තියාගෙන පවා ඔවුන් තෝකයේ වගකීම ඉටු කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ මේ වෙච්ච පරිසර හානිය පිළිබඳව සැලකිලට ගත්තාම මේ පරිසර හානියට අවශ්‍ය වන්දිය ඩොලර් රුපියල් බිලියන 1.6ක් අන්තර් කාලීන වන්දි හැටියට ලබා දීලා තියෙනවා රක්ෂණ සමාගම විසින්. ඒතර ඒ රක්ෂණ සමාගම විසින් ලබා දුන්නු වන්දි මුදල මේ රටේ ධීවරයන්ට ඒ ඔවුන්ට ගෙවන්න කටයුතු කරලා
තියෙනවා.
වාරික හතරකින් දැන් මේක ගෙවලා තියෙනවා. තවත් ඉන්නවා ගෙවන්න. ඒ අයටත් ගෙවීමේ වගකීම අමාත්‍යාංශයෙන් බාර අරගෙන තියෙනවා. ඒ කියන්නේ පාලක පක්ෂයක් හැටියට අපේ වගකීම මේ පරිසර වෙච්ච පරිසර හානියෙන් පීඩාවට පත්වෙච්ච ජනතාව නොසලකා හරින්න නැතුව ඔවුන්ට ඒ වන්දි ලබා දෙන වැඩපිළිවෙල වගකීතු ආණ්ඩුවක් හැටියට වගකීතු අමාත්‍යාංශයක් හැටියට ඒ රාජකාරිය කරලා තියෙනවා. ඉතින් මෙතනදී හැම වෙලාවකම විපක්ෂයේ ධර්ණ මතය මේ ආණ්ඩු පක්ෂය පාලක පක්ෂය මේ මහජනතාව වෙන වැඩ කරන්නේ නැහැ, කරන දේවල් දූෂිතයි ආදිවාසීන් විග්‍රහ කරන වෙනුවට මෙන්න මේ වගේ කාරණාවල් පිළිබඳවත් සැලකිලට ගන්න ඕන වඩාත් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වන්දි ලබා දීමේ ක්‍රියාවලියට මේ අදාළ රක්ෂණ සමාගම් වලින් අපි සල්ලි ගන්න ඕන, අරගෙන තවත් ඉතුරු අයටත් ගෙවන්න කටයුතු කරන්න ඕන. ඒකත් රජයේ වගකීමක්. ඒ රාජකාරියත් එහෙම කරනවා. අනිත් එක මේ නැව අයිති සමාගම ගත්තාම දැනට දැනගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව මේ බංගලොත් වෙච්ච නැව් සමාගමක්. දැන් මේ නැව් සමාගම හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක හැබැයි ලියාපදිංචි කරලා තින්නේ සිංගප්පූරුවේ. සිංගප්පූරු රජයේ දජේ යටතේ තමයි මේ නැව ගමන් කරලා තියෙන්නේ. ඒ හින්දා අයිතිවාසිකම තියෙන්නේ සිංගප්පූරු සමාගමට. ඒ වගේම මේ සමාගම බංගලොත් උනායි කියලා අපි ඔවුන්ට ඒ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අදාළ රක්ෂණ සමාගම මේ නැව රක්ෂණය කරලා තියෙන රක්ෂණ සමාගමත් මේත් එක්ක අපි එකතු කරලා තියෙනවා. ඒ හින්දා අධිකරණ ක්‍රියාවලියකට යනකොට මේ නැව් සමාගම සහ අදාළ රක්ෂණ සමාගම මේකේ වගකීතු බවට පත්කරණීමේ ක්‍රියාවලියත් නීතිපතිතුමා ඉස්සරහ අරගෙන ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින් ගත්තාම ඇයි අපි සිංගප්පූරු අධිකරණේ මේක නඩුව පැවරුවේ? මේකට හේතු සාධක ගණනාවක් තියෙනවා. දැන් අපි මහජන නීති හැටියට මේ අවස්ථාවට ආවට අපි නීතිඥයෝ නෙවෙයි, මේ සභාවේ නීතිඥයෝත් ඉන්නවා. උගත් බුද්ධිමත් මේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්, නීතියට අනුකූලව වැඩ කටයුතු කරන්න පුළුවන් අත්දැකීම් සමුදායක් තියෙන ඔබතුමාල වැනි නීතිඥයෝ ගොඩක් ඉන්නවා. ඒතර මේ විද්වතුන්ගේ ඌමනාව එක්ක මේ එක්ස්ප්‍රෙස් බර්ල් නෞකාව විනාශ වීමේ ක්‍රියාවලිය කොහොමද තක්සේරු කරන්නේ, වන්දි ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීමේ අයිතිය තියෙන්නේ ඒ විද්වතුන්ට. ඉතින් ඒක කරන්න යනකොට නීතිපතිතුමා සුඛීය බලය පාවිච්චි කරලා මේ සාගර නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන, හසල දැනුමක් තියෙන මේ ජාත්‍යන්තර මට්ටමේ අයගේ පවා ආයතනවල පවා සහයෝගය අරගෙන තියෙන. ඒ හින්දා තමයි නීතිපතිතුමා යන්නේ ඕස්ට්‍රේලියාවේ සමාගමක් එක්ක මේක එකතු වෙන්නේ, ඔවුන්ගේ උපදෙස් ගන්නෙ. එතුමන්ලා ඒ ඉදිරිපත් කරපු
තුමාටි
මේකට සම්බන්ධ වෙන නීති ආයතන එක කතා කරනකොට ආයතන ගණනාවක් ඉදිරිපත් වෙනවා. මේ නීතිපතිතුමා එතුමාගේ ඒ විද්වත් මණ්ඩලයත් එක්ක බැලුවා කවුද මේකට අපි තෝරගන්න නීතිඥ සමාගම. ඒ අනුව ඒ සමාගම්වල ඉතිහාසය දිහා බලලා ඔවුන් මේ වගේ නඩුවලට කතා කරලා තියෙන ප්‍රමාණය අනුව ජයග්‍රහණය කරපු ස්වභාවයන් අනුව ඔවුන් ලබාගත් ඒ ආර්ථික වටිනාකම් මොනවද කියලා හරි විදිහට තක්සේරු කරා. එහෙම කරලා තමයි මේ ඕස්ට්‍රේලියානු නීති උපදේශ සමාගම තෝරාගත්තේ. ඒතර ඒ පිළිබඳව අපිට සැකයක් නැහැ. ඊළඟට එතනින් මෙහාට අරගෙන ඇවිල්ලා ආපෞසින් අධිකරණය, දැන් ලංකාවේ අධිකරණය මේක නඩුව පැමිණිලි කරනවද, සිංගප්පූරු අධිකරණය නඩුව පැමිණිලි කරනවද කියලා මේක පිළිබඳව තීන්දුව ගත්තේ මේ විද්වතුන්. ඔවුන්ගේ අවබෝධයත් එක්ක තමයි සිංගප්පූරුවට ගිහිල්ලා මේ නඩුව පවරන්න ඕන කියලා තීන්දුව තීරණ ගත්තේ. ඒ අනුව තමයි සිංගප්පූරුවේ අධිකරණය නඩුව පවරන්නේ. ඒතර සිංගප්පූරුවේ නඩුව අධිකරණය දැන් නඩුව විභාග වෙනවා. ඒ වෙනකොට ඊගාව ගැටලුව තමයි සිංගප්පූරු සහ එංගලන්ත අතර තියෙන මේ නාවික ගිවිසුම, තක්සේරු වටිනාකමේ සීමාව පිළිබඳ ගිවිසුම. දැන් ඒකටත් නීතිපතිතුමා දැන් එංගලන්තයේ අධිකරණය මේක විභාග වෙනවා. මේ නැව් සමාගම එංගලන්තයට ගිහිල්ලා නඩුවක් දාලා තියෙනවා. අපි සිංගප්පූරුවේ ලියාපදිංචිද නැවක් අපිට ගෙවන්න පුළුවන් උපරිම මෙන්න මේකයි මුදල කියලා ඒගොල්ලෝ අධිකරණයට ගිහිල්ලා තියෙනවා. දැන් එතනදී නීතිපතිතුමා අපි එංගලන්තයේ අධිකරණයටත් ගිහිල්ලා මේ කාරණාව වෙනුවෙන් පෙනී හිටිනවා. ඒතර එතනදී මේ සිංගප්පූරුවයි එංගලන්තයේ අතර තියෙන මේ ගිවිසුමට අදාළව මේ නැවට ගෙවන්න පුළුවන් වන්දේ සීමාව පිළිබඳව දෙන්න පුළුවන් විනිශ්චය පිළිබඳව ඒකපාක්ෂිකව තීන්දුව දෙන්න ඉඩ දෙන්නේ නැතුව අපිත් අපේ අදහස ඒ අධිකරණයට අරගෙන යන තැනට නීතිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක අපි අගය කරන්න ඕන. ඉතින් මේ වගේ මහා බරපතල අත්දැකීමක් මේක. මෙතෙක් ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට මේ වගේ අත්දැකීමක් තිබුණේ නැහැ. මේ වගේ පාරිසරික හානියක් වෙච්ච
නැවත සිදුවීමක්
පිළිබඳව තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා අපි ඇත්තටම මේ වෙලාවේදී අධිකරණ ඇමතිතුමාටත් නීතිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ රටට ලැබිය යුතු වන්දිය ලබා ගන්න එතුමල්ලා දන්න පමණින් මේ රාජකාරී ඉටු කිරීම පිළිබඳව. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් හැටියට මේකට ගත්ත කාලය හරියට සාපේක්ෂද කියන එක පිළිබඳවත් අපි එතුමන්ලාගේ අවධානය යොමු කරන්න කැමැති. මොකද පාලක පක්ෂයක් හැටියට ප්‍රතිපත්ති හදන අපි ඒක ජනතාවට බලදායක විදිහට ගේන්න නම් ඒ රාජ්‍ය නිලධාරීන් ගන්නා වූ කාලය පිළිබඳව තියෙන ප්‍රශ්නයටත් පිළිතුරක් ලැබෙවි කියන විශ්වාසය අප තුළ තියාගෙන අවස්ථාව ලැබ දුන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කර බොහොම ස්තුතියි.